Honorable Dilip Vedarache, you have 14 minutes.
Garukaraka Sabhapatumani, Divara Kushikarma Warimarga Amatyansavala, Karaka Sabhavastavadi, Adagrimatavastavalabadi Magana, Mistutivantavanova, Visheshem Divara Amatyansaganam Katagaran Nona, Divara Amatyansagan Katagar Nogota, Hari Kalakirimak, Hari Kanagatuak, Hari වේදනාවක් ඇතුව මම මේ කතා කරන්නේ දීවර කර්මාන්තය ගැන. දේශීය දලදේශීය නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාවය, රැකියා උත්පාදනය, ඒ වගේම විදේශ විනිමය මේ රටට ආර්ථික වර්ධනයක් ගෙන අමාත්‍යංශය තමයි දීවර අමාත්‍යංශය. අද දීවර අමාත්‍යංශය විනාශ වෙමින් යනවා. දීවරයා අනාථ වෙමින් යනවා. දීවර අමාත්‍යංශය විනාශ වෙනකොට දීවරය අනාථ වෙනවා. ප්‍රධාන හේතුව තමයි ගරු සභාපතිතුමනි මේ ඉන්ධන ප්‍රශ්නය. බෞද්ධින යාත්‍රා සහ සුළු කර්මාන්ත කරන ඉන්ධන වලින් කර්මාන්ත කරන ඉන්ධන ප්‍රශ්නය ලොකුම ප්‍රශ්නයක් හැටියට මේ දීවර කර්මාන්තය කඩාවැටීමට හේතුවක් වෙලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි මස්ස මංකොල්ලය. රටවටේම අපේ මූදේ අපේ ලෝකේ තියෙන සෑම රටකින්ම ඇවිල්ලා නැව් වලින් ඇවිල්ලා අපේ මූදේ මස් සම්පත මංකොල්ල කරනවා. ඒක ඉහළ පෙළේ නායකයෝ අමාත්‍යංශ නිලධාරීලාත් දැනුවත් ඒ පත්‍රිකා හරි ගස්සලා දීලා ඒ අවශ්‍ය ලිඛිතලේඛන හරි ගස්සලා දීලා අපේ රටටම ගොඩ බාල අපේ රටින්ම සුරක්ෂිත කරලා තමයි ආයෙත් අරන් යන්නේ. එන්නේ වගේ තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රටට මාළු 17 අරවල උම්මලකඩ හොරාට හෝ නොපෙළි හෝ දෙවන්සෙම්ම අපේ රටට මාළු ගේනවා. අපි දේශීය කර්මාන්තය කඩාවැටෙනවා. ඉන්ධන ප්‍රශ්නේ නිසායි මාළු ගේන නිසායි අපේ කර්මාන්තයද කඩාවැටලා දීවරයා අන්ත අසරණ තත්ත්වයකට පත් වෙච්ච මොහොතක්. ඒ වගේම තමයි නිලධාරී ඒ ආයතනවල විශ්වාස ආයතන බවට පත් කරගෙන තියෙනවා. ප්‍රමාත්‍යංශ ඒ ආයතන විශ්වාස ආයතනයක් හැටියට පත් කරගෙන තියෙනවා. ඉතින් මේ දීවර කර්මාන්තය කියන්නේ සුවිශේෂ අපේ රටට ජාතික සම්පතක්. දීවර අමාත්‍යංශයේ දීවර දෙපාර්තමේන්තුව තියෙනවා. නාර ආයතනය තියෙනවා. චීනෝ ආයතන තියෙනවා. වරාය නීතිගත සංස්ථාව තියෙනවා. දීවර සංස්ථාව තියෙනවා. ජල දීවි අධිකාරය තියෙනවා. මේ සියල්ලක්ම එකට එකමුතු වෙලා කර්මාන්තයක් ඇටිය දීවර අමාත්‍යංශ හරහා එකමුතු වෙලා කර්මාන්තය කරන්න ඕන වැඩපිළිවෙළක්. ඒ ආයතන වලට පත් වෙච්ච සභාපතිවරු, ලේකම්වරු, නිලධාරිවරු ව්‍යාත්මකෙන් පත් වෙලා තියෙනවා, බුද්ධියක් නැතුව පත් වෙලා තියෙනවා. එක එක විදියට පත් කරපු නිසා මේ ආයතන අද කිසිම ක්‍රියාකාරීත්වයක් නැතුව ඒවා කඩාවැටෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා අපි මට මතකයි මම රාජ්‍ය අමතිවරයා ඉන්න කාලේ අපි 2018 අපි බුද්ධි මණ්ඩලයක් හැදුවා. මගේ උපදේශක ආයතන රණවක, ඒ වගේම තමයි මගේ ලේකම් මංගලික අධිකාරි එකතු වෙලා අපි දීවරයාගේ දැනුම ඇතුව, දීවර පොත්පත්වල දැනුම ඇතුව හොඳ බුද්ධි මණ්ඩලයක් හැදුවා. හදලා අපි එවකට හිටිය අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තුමා ඉදිරිපත් කරලා එතුමාත් නිර්දේශ කරලා කැබිනට් එකේ අනුමත කරා මේ බුද්ධි මණ්ඩලය හරහා මේ දීවර අමාත්‍යංශය මේ ආයතනය පරිපාලනය කරන්න කියලා. ඒවයි කැබිනට් අමාත්‍යවරු ඒ අවස්ථාවේදී ඒව ඉෂ්ට කරේ නැහැ. ඒව යට ගැහුවා. ඒ නිසා තමයි අද මේ තත්ත්වයද මේ දීවර අමාත්‍යංශයට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම තත්ත්වය නිසා මේ ගොඩ ගන්න ඕන නම් ගරු මං සන්තෝෂ වෙනවා අපේ ඩග්ලස් දේවානන්ද ගරු අපේ කැබිනට් එමතුමා උනන්දු වෙනවා. එතුමායි ජනාධිපතිතුමා හම්බෙලත් අපි ගිහින් කිව්වා එදා මේක දවසේ. ඉතින් අපි මේ ඩීසල් ලාම්පු තෙල් වලට ඒ ඩීසල් වැඩිවීම නිසා අද බෞද්ධ යාත්‍රා රැකියාවේ යාම 50%කට නතර වෙලා තියෙනවා. ඒ ලැබෙන ආදායම මදි ඒ ඉන්ධන වියදම ගෑස් මේ ඩීසල් පැට් අයිස් ගෑස් මිල බඩු මිලට යනකොට බේවින්ද මදි. ඒ නිසා තමයි අද දීවර කර්මාන්තයේ බහුදින යාත්‍රා හිමියෝ අද කර්මාන්තයේ 75% නතරලා තියෙනවා. ඒ වගේම සුළු ලාභ තෙල් කර්මාන්තය කරන්නේ. ඒවත් අද බිරද්දට වැඩිය රුපියල් 85ක් තිබුණු ලාම්තෙල් 385ක් වෙච්ච නිසා ඒ ආදායම බලනකොට ඒ කර්මාන්තෙ ගොඩාක් නැති වෙලා තියෙනවා ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා ඒ නිසා තමයි අපි ආරම්භ කරා අපි මම කියන්නේ රුපියල් 104ට තිබුණු ඩීසල් දැන් 430යි එතකොට රුපියල් 430ක් වෙනකොට මම දීවර සංවිධානත් එක්ක දීවර වරායවලල දීවරත් එක්ක සාකච්ඡා කරාම ඒ අය කියනවා යම් තාකට අපිට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයකට ගේන්න පුළුවන් නම් රුපියල් 300කට ඩීසල් ලීටරයක් ලබා දෙන්න කියලා. ඩීසල් ලීටරයක් රුපියල් 300කටත් ලාම්පු තෙල් තිබුණ රුපියල් 85ට 380 කරලා. එතකොට 380ෙන් ඒ දීවරයක කියනවා රුපියල් 200කට වක්වත් ලාම්පු තෙල් ලීටරයක් ලබා දුන්නොත් මේ කර්මාන්ත කරගෙන ජීවත් වෙන්න පුළුවන් යම් තාක් මේකට කියලා. ඉතින් මම ගරු අගමැතිතුමා මම ප්‍රශ්න කර අවස්ථාවේදී එතුමා කමිටුව පත් කළා මටත් එන්න කියලා අපි ඔබතුමාලත් එක්ක අපි මීටින් එකක් දාලා තෙල් සාහනාධාරයක් දෙන වැඩ පිළිවෙත් සාකච්ඡා කරා. දවස් තුනක එතුමා ජනාධිපති වුණා. ජනාධිපතිතුමා එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඩීසල් බෞද්ධ යාත්‍රා 4656ට මාසකට ඩීසල් ලීටර් 75 ලක්ෂයක් තමයි යන්නේ. මේ වරාය 22න් ගහන තෙල් ලීටර් 75 ලක්ෂයයි තමයි මාසෙකට යන්නේ. මේ බෝට්ටු 4656ට ඒක වරාය හරහා ඒ සහනය ලබා දෙන්න පුළුවන්. ඒ සහනය ලබා දෙන වැඩ පිළිවෙලක් සකස් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අනිවාර්යයෙන්ම ඒ වගේම තමයි ලාම්පු තෙල් පොඩි බෝට්ටු අල්ලන් තෙප්පන් 4141660ක් තියෙනවා. ඒක ලාම්පු තෙල් ලීටර් 103යි යන්නේ මාසෙකට. ඒ ලාම්පු තෙල් ලීටර් 103ට ඒ රුපියල් 200 බැගින් ලබා දෙන වැඩ පිළිවෙලකුත් ඩීසල් ලීටර් 75 ලක්ෂයට රුපියල් 300 බැගින් ලබා දෙන වැඩ පිළිවෙලකුත් ක්‍රියාත්මක කරොත් දීවර කර්මාන්තයේ ගෙනියන්න පුළුවන් නැත්නම් දීවර කර්මාන්තයේ දීවර අමාත්‍යාංශය වාලා දීවර කර්මාන්තයේ අයින කර දාලා මිනිස්සු කන්න බොන්න විදියක් නැතුව මැරි වැටෙනවා. ඒක තමයි ඇත්ත සිද්ධිය කරු හැමතුමනි. මොන අමාත්‍යාංශේ වගේ නෙවෙයි මේ දීවර අමාත්‍යාංශේ. මේ දීවරයගේ ඒ ඉන්ධන ප්‍රශ්නෙන් තමයි දීවර කර්මාන්තේ ගොඩ යන්නේ. මේ ඉන්ධන මේ තත්ත්වෙට ගියොත් මේ මිනිස්සුන්ට කර්මාන්තේ කරන්න බෑ. ඒක නිසා මම ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. කකුල් දෙකල්ලම් වඳින්නම් මම මේ දීවර ජනතාවට මේ කර්මාන්තේ කරන්න මේ ඩීසල් ලාම්පු තෙල් වලට මේ සහන ආධාරය ලබා දෙන්නේ කියන එක මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ දීවර සංස්ථාව ගැන පොඩ්ඩක්. දීවර සංස්ථාව පහුගිය දවස්වල උද්ඝෝෂණයකුත් කරා මේ දීවර සංස්ථාවේ EPF ETF 4072ක්. ගෙවලා නැහැ. ඒ දීවර සංස්ථාව විශ්‍රාමික සේවකෝන්ගේ 4072ක් ගෙවන්න තියෙනවා. ඒ වගේම තමයි විශ්‍රාමික සේවකයන්ගේ පරිතෝෂ දීමනා 2200ක් ගෙවන්න තියෙනවා. මේවා මිනිස්සු හූල්ලනවා. මේ මිනිසුන්ගේ සල්ලි නිලධාරීන් විසින් අමතිවරු විසින් වියදම් කරලා කාලා බිල තුන් කරලා අහිංසක මිනිසුන්ගේ සල්ලි මේවා ගෙවන්න වැඩ පිළිවෙල සකස් කරන්න. ඒ වගේම තමයි මේ දීවර සංස්ථාවේ දකුණේ විධායක 10ක සල්ලි තියෙන කෝටි 2,28,00,000ක් ඒ අහිංසක සේවකයන්ගේ පඩි රඩි ගෙවන්න තියෙන 2,28,00,000 දීවර සංස්ථාය මේව සල්ලි වල බොරොත කරලා තියෙන්නේ. මේ 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 විනාශ කරලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ කන කර උගස් තියලා බඩු මුට්ටු උගස් තියලා රස්සාව ජීවත් උනේ. දැන් මේ මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැහැ. මේ දීවර වරායවල වැඩ කරන හේතුව මොකෝ දන්නවද? මේ හේතුව ඇවිල්ලා විධායක හරහා මාළු ගන්න නැහැ. අද සභාපතිතුමත් ඒ සාමාන්‍ය අධිකාරිවරුත් අද මුදලාලිලාගෙන් මාළු ලබා ගැනීම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අද ඒ විධායක 12ක් තියෙනවා. විධායක 12න්ම මාළු ලබා ගන්නවා. එතකොට මේ මිනිස්සු පඩි ගවන්නේ කොහොමද? මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? මේ පරිපාලනය වෙන්නේ කොහොමද? එතකොට විධායක හරහා එක විධායකකින් ඔක්කොම විධායකයේ හරහා ලබා ගන්න නැතුව එක විධායකෙන් පවක් මුදලාලිකෙන් මාළු ලබා ගන්නවා. දීවර සංස්ථාව හොර ගුහාවක්. දීවර සංස්ථාව තමයි දීවර අමාත්‍යාංශයත් හොර ගුහාවපත් කරලා තියෙනවා. ඔක්කොම හොරකම් පුරුදු කරන් දීවර සංස්ථාව. මේ විනාශය නතර කරන්න ඕන. මේක මේ විදිහට කරන්න බෑ ගරු මැමතුමනි. මේ මගේ වෙලාව ඔබතුමා කතා කරන ඔබතුමාගේ වෙලාවයි මගේ වෙලාව පොඩ්ඩක් ඉන්න. ඒ වගේම තමයි මේ ලාම්පු තෙල් බෙදෙන මේ ලාම්පු තෙල් ලබා දෙන එක දැන් ලාම්පු තෙල් ලබා දෙන වැඩි පිළ තියෙනවා. පරායවල් 3යි. හම්බන්තොට 36ේ කිරින්ද වරායත් හම්බන්තොට වරායත් කලමැටි වරායත් මේ වරායවල් 3න් තමයි ලාම්පු තෙල් නිකුත් කරන්නේ. එතකොට මේ වරාය තුන අතර තියෙන තංගල්ල මාවැල්ල කුඩාවැල්ල සීනි මෝදර මාවැල්ල උණකූරු පල්ලි කුඩා රැකව කාඳ මෝදර වැලිපටන් වල බෝට්ටු 100 150 සුළු ෆයිබර් බෝට්ටු තියෙන එක බෑ. ඒ තැන්වල මිනිස්සුන්ට ලාම්පු තෙල් ගන්න යන තංගල්ල වරායට යන්න බෑ. කලමැටි වරායට යන්න බෑ. භාරතීය සෙඩ් එකෙන් දෙන්නේ නැහැ ලාම්පු තෙල්. ඒ නිසා තමයි මම යෝජනා කරේ මේ වරාය වල ලාම්පු තෙල් පොඩි ලාම්පු තෙල් මේ ග්‍රාමීය සමපකාර සමිතිය හරහා සමපකාර සමිතිය හරහා ලාම්පු තෙල් පිරුම් හලක් දුන්නම ඒ සමිතියට ආදායමක් එනවා. ලාම්පු තෙල් ටිකක් දීවරට වැලට ලබා දෙනවා. බස් කාර්යය ගහන්නෙත් නැහැ. ඒ දීවරට ඒ සත්‍ය මේ ගන්න.
Honorable Minister.
තුනෙන් එතන
ඒ මම මේක මම
අවස තුනෙන් පස්සේ එතන හම්බ වෙනවා.
මම මේක කතා කරා අපි ආණ්ඩුව තියෙන වෙලාවේ මංගල ඇමතුමත් එක්ක එතුමා තීරණය කරා මේ ටික ලබා දෙන්න. හැම ලංකා වටේම මම හම්බන්තොට විතරක් නෙවෙයි ලංකා වටේම බෝට්ටු 46000ක්
තියෙනවා. කරලා දෙන්න අපි එක කරන්න.
මම එදත් යෝජනා කරා. ඒක අමාත්‍යංශෙත් තියෙනවා මම යෝජනා කරපුවා. ඒ ඉදිරිපත් කරපු ඔක්කොම තියෙනවා ගරු ඇමතුමා. ඒ ඔක්කොම එදා යට ගැහුවා. ඒ වගේම තමයි ගරු ඇමතුමනි මේ මාදල් කර්මාන්තේ මාදල් තොටුපොළ 1000 ගානක් මේ ලංකා වටේම තියෙනවා. ඒ කර්මාන්තේ 1000 ගානට මම ෆයිබර් වලින් හරිගස්සන වාඩි හරිගස්සන වැඩපිළිවෙළ සකස් කරලා යෝජනාව හරිගස්සලා ඒ ඔක්කොම ඉදිරිපත් කරා ක්‍රියාත්මක කරේ නැහැ.
Honorable member, you have 2 more minutes.
ඒකත් තරම් ක්‍රියාත්මක කරන මාදල් කර්මාන්ත තමයි දැන් තෙල් ඉන්ද නැති වෙනකොට මාළු උත්පාදන කර්මාන්ත. ඒකේ ඒ වාඩි හදාගෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියන එක මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා අපේ දීවර කෘෂිකර්ම අමාත්‍යාංශය අපේ මහින්ද අමරියම්තුමා ප්‍රකාශ කරා ගොවියා රැකගන්න ගොවියාගේ අභිමානය රැකගන්න මම කටයුතු කරනවායි කියලා. බොහොම සතුටුයි බොහොම හොඳයි අපේ දිස්ත්‍රික්කයේ අමතිවරයා අපේ දිස්ත්‍රික්කයේ මිනිස්සු හැබැයි විලාප ගහන පොහොර නැහැ වෙලාවට කලාවට නැතේ කියලා. නමුත් කොහොම හරි හම්බන්තොට දිස්ත්‍රික්කයට බඩු ටික දීලා රටවටේම බඩු ටික දෙන්න අපි සතුටු වෙනවා ඔබතුමාගේ අභිමානවත් කතාවට. ඒ නිසා මගේ දීවරේ අභිමානවත් රැකගන්න මම ඉල්ලීමක් කරනවා. ආණ්ඩුවෙන් ඉල්ලනවා ජනාධිපතිතුමා ඉල්ලනවා ඇමතිතුමාගේ ඉල්ලනවා කියලා තනකට වඳින්නම් දීවරේගේ අභිමානවත් රැකගන්න තෙල් ටික අඩු කරලා දෙන්න අපිට. එතකොට තමයි මේ දීවරේ මේ රස්සාව යන්නේ මේ මාළු ටික එන්නේ පිටරටින් ගේන මාළු ටික නේ කන්න ඕනේ අපේ ඇමතිතුමා. අපේ රටේ රටවටේ මහමුද තියෙන අපේ කර්මාන්තය දිනු කරගන්න ඔබතුමාලා උනන්දු වෙන. ඒ නිසා පොහොර නොමිලේ දෙන බව පාසා අපේ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොහොර නිකන් දෙනවයි කියලා මේ ආණ්ඩුව ලබා ගත්තේ. ගොවිය නැති කරා පොහොර ටික නැති කරා. අද දීවර අමාත්‍යාංශයට වෙච්ච දේ තමයි දීවරයට වෙච්ච දේ තමයි ගොවියට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අස්වැන්න නෙලනකොට පිටරටින් හාල් ගේනවා. රුපියල් 95යි වීකිලෝ එක හාල් ගෙනලා කලවම් කරලා විකුණනවා. දැන් මෝල් කාර්යෙත් එක්ක කලවම් කරලා විකුණනවා. එතකොට කුඹුර කපන්න සීසාන්
Honorable member please wind up.
ඒ නිසා මම තාම නඩිය මට දෙන්න. ඊළඟට මම ඉල්ලීමක් කරනවා අපේ මහවැලියේ අධිකාරි මහවැලි ඉඩම් අද ප්‍රාදේශීය ලේකම්වරයට පවරන්න යනවායි කියලා අනුමැතියක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා දැන් අපේ මහවැලිය හරහා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මය දියුණු වෙලා තියෙන්නේ ජල මාර්ග දියුණු වෙන්නේ. ඒ නිසා මේ මහවැලිය ලබා දුන්නොත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ අය මේකත් ඒ අවශ්‍ය විදිහට කෑලි කඩලා විකුණලා අපි කෘෂිකර්මාන්තයෙන් නැති වෙනවා මහවැලියෙන් නැති වෙනවා කියන එක ප්‍රකාශ කරනවා. ඒ නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලතල ලබා දෙන්න එපා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මම මතක් කරන්න ඕන ප්‍රාදේශීය ලේකම්තුමා සුසාන භූමිය රැකගන්න බෑ ප්‍රාදේශීය ලේකම්. දැන් ඉන්න ප්‍රාදේශීය ලේකම්තුමා නෙවෙයි කලින් හිටිය ප්‍රාදේශීය ලේකම්වරු සුසාන භූමි දෙකක් විකුණනත් යායවත් පදනමකට එකක් දුන්නා. එකක් රැකව කෝටි ගානකට සීපෙන් බාන්න එතන ඉඳන් කැලලක් දුන්නා. සුසාන භූමිය මරණ වලදාපු සුසාන භූමිය. ඒ ප්‍රාදේශීය ලේකම්ගේ බලතල අනුව විකුණන්නේ. එක එක්කෙනාට ඕන කමර විකුණන දුන්නු. ඉතින් අපි
බයලගත්තා.
මේවා මේ ඉඩකඩම් ප්‍රාදේශීය ලේකම්වරු දුන්නම රජයේ බලධාරීන් විසින් අවන ඕන විදිහට ක්‍රියාත්මක කරනවා. එතකොට මේවා නැති වෙලා යනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මට වෙලාව ලබා දීම ගැන. මම කතා කරන්න බැරි දේවල් තියෙනවා. මම මේ ඔසියල්ලම හෑන්ඩ්සට් කරන අටුදු කරනා කියලා මං ඉල්ලීමක් කරනවා.
Thank you. Honorable Nalin Mandara Jayamana, Honorable Minister Mahinda Amarawira.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මම මේ දිලිප්ප දාරච්චි මැතිතුමාගේ හම්බන්තොට දිස්ත්‍රික්කෙත් පෝරණෑ කියලා. ඔබතුමා එහෙම තැනක් තියෙනවා නම් මට දැන් කියන්න. මේ හැම තැනකටම පොහොර ගිහිලා තියෙන ලංකාවේ. මම එහෙම යෝජනාවක් තියෙනවා නම්, එහෙම ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් මට කරුණාකරලා මෙතෙන්දිම කියන්න.
Thank you. Honorable Nalin Bandarajayamana, you have 9 minutes. Order, please. Honorable Veerasumana Veerasinghe to the chair.
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම කෘෂිකර්ම වාරිමාර්ග මහාවලිය අමාත්‍යාංශ යටතේ අද කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අද ගොවියට අත්වලා තිය ඉරණම අපි අලුතෙන් මතක් කරන්න ඕනේ නැහැ. මේ රටේ ආර්ථිකමය කඩාවැටීමක් බංකොලොත් භාවයක් ඇතිවෙන්න මූලිකම හේතු වුණේ ඒ කෘෂිකර්මාන්තයට ඇති වුණු මරු පහර කියන එක අපිට හොඳ පාඩමක් අනාගතයට. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් බලහත්කාරයෙන් අපේ රටේ ගොවියට කාබනික වගාව බලහත්කාරයෙන් 100%ක් කුරු කරන්න ගිහිල්ලා අපේ රට බංකොලොත් භාවයට ගිහිල්ලා තමයි අන්තිමට නතර වුණේ. ඒකට වගකීම් පිළිබඳ අදටත් නිවැරදි පරීක්ෂණයක් නිගමනයක් ලබා ගන්න මේ ආණ්ඩුව කටයුතු කරලා නැහැ. ඒ වගේම මම උදේ තමතුමාට කිව්වා වගේ ගොවිපොල් 936,000කට වන්දි ගෙවීමට නියමිතයි. ඒ වන්දි ගෙවීම පිළිබඳව සියලු දේවල් හඳුනගෙන බිලියන 46ක් වන්දි ගෙවන්න ඕනයි කියලා හඳුනගෙන තිබිලත් තාම මේ මහකන්නේ ඒ අසාධාරණ ලක්වෙච්ච අයට වන්දි නැහැ. හැබැයි අසාධාරණය කරපු අය තාම හොඳින් වැජ වෙනවා. ඒ අසාධාරණය කරන්න කටයුතු කරපු අය හදත් හොඳින් වැජ වෙනවා. ඒ වගේම කෘෂිකර්ම ඇමතුනේ අද වී කිරන්නේ රුපියල් 90ට 92ට 95ට. මේක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අද වියදම් විදියට ගත්තොත් හාන්න තෙල් වලට පෝරවලට අනිකුත් වියදම් ගත්තාම අඩුම ගානේ රුපියල් 140ක්වත් වී කිලෝයකට ලැබෙන්න ඕන කියන එක තමයි ගොවියෝ කියන්නේ. මේක කුරුණෑල දිස්ත්‍රික්කේ දරන්නේ නෙමෙයි, ඔබතුමාගේ දිස්ත්‍රික්කේ අනුරාධපුර පොළොන්නරුව අම්පාර ඇතුළු සියලුම ගොවි බිම් වලින් අපිට අපේ ගොවි සංවිධාන හරහා විශේෂයෙන්ම සමීප ගොවි බලවේගයේ අපේ නියෝජිතයන් හරහා අපිට ලැබෙන දෙයක්. ඒකට හේතුව මම හිතන්නේ ඔබතුමාලා අනවශ්‍ය ප්‍රමාණයක් වී කැපෙන කාලයට ඒ වගේම හාල් මිලදී ගැනීම සිද්ධ කරා. ඒ නිසා මේක නිවැරදි කරන්න කියන එකේ තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද මහකන්නෙන් පීඩාවටපත් වෙච්ච ගොවි ජනතාව යලකන්නෙන් ආයෙ පීඩාවටපත් වුණා. දැන් නැවතේ ගොවියෝ කබලෙන් ලිපට වැඩලා තියෙන්නේ. ඒ වගේම රුපියල් 100ක් පොහොර කිලෝ එකකට රුපියල් 100ක් මිල වෙලා තියෙනවා. මේක දරා ගන්න බැරි ගොවියෝ විශාල පිරිසක් ඉන්නවා. මේක දරා ගන්න බැරි ගොවියෝ ඉන්නවා. ඒ නිසා ඔබතුමාලා මෙට වඩා සාධාරණ මිලකට අපි කියන්නේ නැහැ නිකම් පොර දෙන්න කියලා. නිකම් පොර දෙන්නත් බෑ. අපි ආණ්ඩුවක් ආවත් අපි නිකම් පොර දෙන්නේ නැහැ. අපි කියලා දෙන්නේ අපේ සමගි ගොවි ප්‍රකාශනය තුළින් ප්‍රපිතියෙන් උසස් තත්ත්වයේ පොර නියමිත වෙලාවට සාධාරණ මිලට හිගයකින් තොරව ලබා දෙනවා කියන එක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒ නිසා හිගයකින් තොරව වෙලාවට පොර ලබා ගැනීමත් ඉතාම වැදගත් කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම කතා කරන්න ඕන ඉතාම කෙටි කාලයක් තියෙන නිසා අපි දන්නවා මහවැලි ඉඩම් සම්බන්ධව. මේ මහවැලි ඉඩම් සම්බන්ධව රජය ගත්තු තීන්දුවට අපි දැඩි විරුද්ධයි. අපි දැක්ක මේ ටික දිගටම මේ විරෝධතාවය පළ කරනවා. මොකද මහවැලි ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීම හරහා බරපතල දූෂණ අක්‍රමිකතා සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මහවැලි පනත එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව කාලේ ගාවනිසානායක මැතිතුමා හැදුවේ ඇත්තරම බලසම්පන්න පනතක් විදියට. ඒ පනත තුලින් නිසි ආකාරයෙන් මේ ඉඩම් භාවිතා කරන එක කරන්න පුළුවන්. ඒ වගේ අපි දන්නවා අනුපෞල් විශාල පිරිසක් ඉන්නවා මේ ප්‍රදේශවල. එයාටත් ඉඩම් ලබා දෙන්න ඕන. අපේ රෝහිණී මන්ත්‍රීතුමිය දිගින් දිගට මේ සම්බන්ධව කතා කරා. විශාල අසාධාරණ ලක්වෙච්ච අය ඉන්නවා, ඒවා නිවැරදි වෙන්න ඕන. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු හරහා මේක යන එක නම් නතර කරන්න ඕන. මේ නතර කරේ නැත්නම් මහවැලි ගොවි බිම් වල ගොවියෝ නැවත උදැල්ල කැත්ත උදැල්ල අරන් පාරට බහින තැන විතරක් නෙමෙයි කොළඹ වට කරන තැනටත් පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් කියනවා මේ මහවැලි ඉඩම් වලට නම් අත තියන්න එපා. තමන්ගේ හෙංචයයන්ට ලබා දෙන්න කටයුතු කරන්න එපා. ප්‍රාදේශීය ලේකම්වරු හරහා මේක කරන්න ගියොත් අනිවාර්යයෙන් විශාල විනාශයක් වෙනවා. ඒ වගේම මෙතන ඇමතිවරයා නැතත් විශේෂයෙන්ම කියන්න ඕන වයඹ පළාතේ කුරුණෑල දිස්ත්‍රික්කයේ කෙනෙක් විදියට දකුණු දදුරුය දකුණු යුරේ. ඉතාම වැඩගත් ව්‍යාපෘතියක් තියෙනවා ඒක මැදැල කියලා. ඒක මීටර් 400ක් විතර අද අකර්මණ්‍ය වෙලා තියෙන එක බාගට ඉදි කරලා තියෙන. ඒ හරහා වැව් ගණනාවක් පෝෂණය කරන්න පුළුවන් මේ මැදැල සංවර්ධනය කිරීම හරහා. මම ප්‍රශාන්ත නරසිංහ මැතිතුමාගේ අවත්‍යාංශ නිලධාරීන්ට අවධානය කරන සිටිනවා මේ මැදැලේ මේ මීටර් 400වත් අඩුම ගානේ වැඩකටයුතු අවසන් කරොත් වැව් 7-8කට ගොවිපවුල් 1000කට වැඩි පිරිසකට ඒක ප්‍රයෝජන ලැබෙනවා. මම ගිය සතියේ ගිහිල්ලා මේ මැදැල ගොවි සංවිධාන ගණනාවක් හම්බෙලා ආවා. ඒ මැදැල බාගෙට හදලා තියෙන මැදැල අංග සම්පූර්ණ ව්‍යාපෘතියක් විදිහට අවසන් කරන්න මම හිතන්නේ මහ මුදලක් යන්නේ ලක්ෂ 40ක් 50කින් අවම වැඩ කොටස ඉවර කරන්න බෑ. ඒ වැඩ කොටස අවසන් කරන්න කටයුතු කරන්න කියලා කියනවා. ඒ වගේම නිකවරටි කොටුවත්තා වල වැව අක්කර 54 විතර වැවක් මේකේ පහුගිය කාලේ මේ උසාවි නියෝගයක් තියෙනවායි කියලා ඒක පිටවාන පහත් කරලා තියෙනවා. මේ පිටවාන පහත් කිරීම හරහා අද වැවි වතුර රැඳෙන්නේ නැහැ. විශේෂයෙන්ම කොටුවත්තා වල වැව කුරුළු වෙනක් විදිහට කුරුළු අභය භූමියක් විදිහට පාවිච්චි කරපු සංරක්ෂණය කරපු තැනක් අද ඒ කුරුළු ටිකත් අතර නැති වෙලා තියෙනවා. ඒ නිසා වහාම ක්‍රියාත්මක කරන පරිදි මේ කොටුවත්තා වල වැව පිටවානට කරපු හානිය නිවැරදි කරන්න කියන එකත් මතක් කරනවා. ඒ වගේම කුරුණෑල දිස්ත්‍රික්කයේ මගේ බිංගිරි ආසනයේ කිණියම ජල ව්‍යාපෘතිය අකර්මණ්‍ය වෙලා තියෙනවා, අඩපණ වෙලා තියෙනවා. ඒ කිණියම ජල ව්‍යාපෘතියත් දදුරේ ජලය හරවන ව්‍යාපෘතියක්. ඒකත් කඩිනමින් අවසන් කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම රිදීබඳ ඇල්ල ව්‍යාපෘතියේ දකුණු මහ ඇල ප්‍රතිසංස්කරණය කර යුතු මට්ටමේ තියෙනවා. විශාල වශයෙන් අඩපණ වෙලා යුරු කඩා වැටිලා අතුරු ඇලවල් කෙත් ඇලවල් කැඩලා තියෙනවා. මේවත් නිවැරදි කරන්න අමාත්‍යාංශය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් තියෙනවා.
මට අපේ හේසවිතාන මැතිතුමාගේ වෙලාව තියෙනවා තුමායි. ඒ වගේම ගරු ඇමතුමනි පුතුමා නැති වෙලාවේ මම කියපු කාරණා පිළිබඳව පුතුමා නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගන්න. ඒ වගේම ආබොක්කාගම කණුකැටිය ප්‍රදේශයේ ඒ අමුණු ඒ වගේම කෘෂි මාර්ග සංවර්ධනය කිරීම ඉතාම වැදගත්. ඒ ප්‍රදේශ සංවර්ධනය කිරීම අවශ්‍ය කරුණක් විදිහට මම දකිනවා. ඒ වගේම දදුරේ දකුණු යුරේ අඹාලේ රස්නායකපුර දක්වා ඒ අතුරු ඇලවල් සංවර්ධනය කිරීමටත් ඔබතුමා අවධානය යොමු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම මහවැලි ව්‍යාපෘතියට අදාළ වයඹැල ව්‍යාපෘතිය මේක වේගවත් කිරීම අවශ්‍යයි. මම දන්නවා මේක විදේශ ප්‍රතිපාදන යටතේ සිදු වෙන්නේ. නමුත් යම් යම් ගැටලු නිසා මේක බොහොම මන්දගාමී තත්වයකින් තමයි තියෙන්නේ. මේකත් වේගවත් කරොත් මම හිතන්නේ අපිට වයඹට මහවැලි ජලය දැනට අපිට ලැබෙන්නේ මීගලා ප්‍රදේශයට විතරයි. විශාල බිම් ප්‍රමාණයක් සංවර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගරු මුලාශ්‍රය මන්තුමනි අපි දන්නවා අද වන විට අපේ ගොවියා ඉතාම අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මේ ගොවියා අසරණ භාවයට පත්වීම මේ වෙලාවේ හරි නතර කරන්න නම් මේ පොහොර ටික වෙලාවට ලැබෙන්න ඕන. ඒ වගේම අධික මුදලට තමයි වල්නාශක කෘමිනාශක දිරිනාශක ගන්න වෙලා තියෙන්නේ. ඒවත් සාධාරණ මිලට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න ඕන කියන එකත් මතක් කරනවා. ඒ වගේම රජය විසින් කටයුතු කරන කඩෙමුඩියක් අපි දකිනවා මේ දවස්වල මේ ව්‍යවස්ථාදායක සභාව. මේ ව්‍යවස්ථාදායක සභාව ඊයේ පෙරේද ඉඳන් බොහොම කඩිනමින් පිටවන්න ආණ්ඩුව ලහි ලහියේ කටයුතු කරනවා වගේ අපිට පේනවා. මේ වෙන මොකුත් හින්දා නෙමෙයි අපිට නම් පේන්නේ. මේ පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම සඳහා මැතිවරණ ක්‍රමසමාක්ක අක්‍රියකරනද එහෙම නැත්නම් මේ ක්‍රියාදාමයන් අක්‍රියකරනද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් පාවිච්චි කරන තුරුම්පුවක් විදිහට තමයි අපිට මේ ව්‍යවස්ථාදායක සභාව හදිසියේ පිහිටවන්න කටයුතු කරන්න යාව පේන්නේ. මොකද මේ ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂයේ නියෝජනයක් තියෙනවා. ඒ වගේම අගමැතිවරයා කතානායකතුමාගේ නියෝජනයක් තියෙනවා. ඒ වගේම ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරු උන්ගේ නියෝජනයක් පිළිබඳව අහලා තියෙනවා. ඉතින් මේවා කතා කරලා නිවැරදි පුද්ගලයෝ මේ තැන්වලට පත් කරගත්තේ නැත්නම් පස්සේ බරපතල අර්බුදවලට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මැතිවරණය කල් දැමීමේ මුවාවෙන් අවශ්‍යතා මත පමණක් කටයුතු කරන්න ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව පිහිටවන්න කටයුතු කරනවා නම් ඒක කිසිසේත්ම අපිට අනුමත කරන්න බෑ. අපි දන්නවා ඕවර්සයිට් කමිටි හදන්න දැන් අවුරුදු ගාණක් ඉඳන් අපි කියනවා. නමුත් ඒකක්වත් හදලා නැහැ. ඒව හදලත් නැහැ. ඒව හදන්න නැතුව ව්‍යවස්ථාදායක සභාවට මේ ඊයේ පෙරේදා කඩිනමින් අවස්ථාව උදා කරලා දෙන්න හදන්නේ වෙනමුකුත් නෙමෙයි පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමේ උමනාව තමයි කියන එක අපිට බොහොම පැහැදිලි. ඒ නිසා රටේ ජනතාවට ඡන්දයිති අහිමි කරන්න, රටේ ජනතාවගේ පීඩනය කොයි හරි විදිහකට ජනතාවට තියෙන විරෝධය පෙන්වන්න අවස්ථාවක් තියෙන එක රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් විදිහට අපි දකිනවා. ඒ නිසා මැතිවරණ කල් දැමීමේ මැතිවරණ සිටියම් ඇකිලීමේ කටයුතු වලට මූලිකත්වය දෙන්න එපා කියලා අපි රජයෙන් කියනවා. අපිට පේන්නේ නැහැ මේ ජනාධිපතිවරයාත් අවධානය කළ යුතු කරුණ ගැන නෙමෙයි කතා කරන්නේ. ඊයේ අපේ මුජිබර් රහමන් මන්ත්‍රීතුමා කතා කරපුවාම පාස්කු ප්‍රහාරය ගැන උත්තර ලැබෙන්නේ ඩයන ගැන ජනාධිපතිවරයාගේ. ඩයනට තියෙන මූලිකත්වයවත් පාස්කු ප්‍රහාරයට දෙන්නේ නැති තත්ත්වෙ ජනාධිපතිවරයාද මේ විහිළු සපයන්නෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ අපි අනිවාර්යෙන් කියනවා මේ කරුණු කාරණා ගැන ජනාධිපතිවරයෙක් විදියට හිතලා කටයුතු කරන්න. එතුමාට තාම මේ ජනාධිපතිවරයෙක් කියන එක දැනিলা නැද්ද මන් දන්නේ නැහැ. එතුමා මේ සිල්ලර කාරණා හැමදාම මෙතන ගෙනල්ලා පාස්පෝර්ට් එක දුන්නේ මේකටයි, රෙඩ් පාස්පෝර්ට් එක දුන්නේ මේකටයි කියකිය ඩයනව සුද්ධ කරන්න හදන එකකින් අපිට පේන්නේ මේ ජනමතයේ විකෘති වීම. දැන් අපි සියලු දෙනාම එකතු වෙලා තමයි 21 වෙනි පාර්ලිමේන්තු 21 වෙනි සංශෝධනය ගෙනාවේ. ඒතකොට 21 වෙනි සංශෝධනය ගෙනාවේ බැසිල් රාජපක්ෂ මහත්තයාව නතර කරන්න විතරක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ යම් නියෝජනයක් තියෙනවා නම් පුරවැසිභාවය නැති, එහෙම නැත්නම් ද්විත්ව පුරවැසියෝ, ඒක කාටවත් පොදු වෙන්න ඕන. ඒක බැසිල් රාජපක්ෂ විතරක් ගෙනාවේ එකක් නෙමෙයි. නමුත් අපිට අද පේන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂට එකක්, එතකොට අනිත් මන්ත්‍රීතුමියන්ට ඔය කියන මේ ද්විත්ව ප්‍රවේශභාවය තියෙනවයි කියන ඩයනා මන්ත්‍රීතුමියට තව එකක් එහෙම වෙන්න බෑ. එනන කාටත් ඍජු වෙන්න ඕන දිගින් දිගටම මේ සම්බන්ධව ප්‍රශ්න කරා කතානායකතුමාගෙනුත්. මොකද මේ පාර්ලිමේන්තුව විකෘති පාර්ලිමේන්තුවක් වෙන්න බෑ. මේ පාර්ලිමේන්තුව තුළින් අපේ ව්‍යවස්ථාව ප්‍රතිනිර්මාණය වෙන්න ඕන. එයා පැහැදිලිවම අපි කියනවා ඒ සම්බන්ධව ජනාධිපතිවරයා සහ මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාතුළු සියලු දෙනාම වක්කීමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් කොට දකිනවා.
ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් තියෙනවා.
ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අවසන් වශයෙන් කියන්න ඕන කාරණේ තමයි අපේ රටේ ගොවියට මේ අහිමි වෙච්ච වටිනාකම, මේ ගොවියට අහිමි වටිනාකම නැවත ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම මේ ගොවි වන්දි පිළිබඳව කතා කරේ. හැබැයි ආණ්ඩුවට කිසිම උවමනාවක් තියෙන පාටක් නැහැ මේ ගොවියට වන්දි ලබා දෙන්න. රුපියල් බිලියන 46ක් බිලියන 46ක් වන්දි දෙන්න ආණ්ඩුවම තීන්දුව කරා නම් ආණ්ඩුවට පුළුවන් වෙනවා මේ මුදල් ප්‍රමාණය හොයාගන්න. දැන් ඉස්සල්ලා ආණ්ඩුව මේක වෙන ආණ්ඩුවක් විදියට පෙන්නලා අපේ කෘෂිකර්ම ඇමතිතුමාත් මේක මාරු වෙන්න හදනවා. එහෙම නැත්නම් එතුමාත් බෝලේ පාස් කරන්න හදනවා. එහෙම කියලා හරියන්නේ නැහැ. අපි මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් පවා දාලා තියෙනවා සමගි ගොවි බලවේගයේ විදියට. ඒ නිසා අපි දකිනවා මේ රටේ ගොවියට තාම නිසි වටිනාකමක් දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. මේ ආණ්ඩුව තාම තේරුම් අරගන්නේ නැහැ ගොවියගේ වටිනාකම. මේ ආණ්ඩුව තාම තේරුම් අරගන්නේ නැහැ රටේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරන ගොවියට දිය යුතු තැන. ඒ නිසා තමයි මේ විදියට අද වී වලට නිසි මිලක් නැතුව ගොවියව නැවත වතාවක් අසරණ භාවයට පත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගොවි පවුලක් විදියට ඒ ගොවි පවුල ඉස්සරහට ගියේ නැත්නම් ආර්ථික වශයෙන් ඒගොල්ලන්ගේ දරුවෝ ඒගොල්ලෝ ආයේ නැවත කෘෂිකර්මාන්තයේ නිරත වෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම නෙමෙයි. සාම්ප්‍රදායික ගොවි පලවලකින් එහා ගිය නවීන ගොවි පලක් පවුලක් නිර්මාණය කරොත් තමයි අපි රටක් විදිහට දියුණු වෙන්න පුළුවන්. අපි අද අපනයන කෘෂිකර්මය ගැන තියෙන ඉඩකඩ මොකද්ද කියලා අපි ප්‍රශ්න කරන්න අපිට සිද්ධ වෙනවා. අද අපනයන කෘෂිකර්මාන්තය කඩා වැටලා තියෙනවා.
කාලේ අවසාන කතාව
අවසන් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ ගොවි පවුල රැකුණොත් විතරයි. මොකද අපේ රටේ පවුල්වල 80%ම ගොවි පවුල්. ඒක ඍජුව හෝ වක්‍රව ගොවි තැනෙහි නිරත වෙනවා. ඒ නිසා අපේ ගොවි පවුල නවීන පන්නේ ගොවි පවුලක් බවට, තාක්ෂණයෙන් දැනුමෙන් සන්නද්ධ වෙච්ච ගොවි පවුලක් බවට පත් කරන්න කටයුතු කරන්න අවධානය යොමු කරන්න කියන එක මතක් කරමින් මම නැවතුණා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ඩීබී හේරත් මැතිතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද පාර්ලිමේන්තු තුල තමන් වැදගත් විෂයන් තුනක් අමාත්‍යංශ තුනක් පිළිබඳව කතා කරන මොහොතක අපිට පැවරෙච්ච විෂය කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න කැමැති. අපි පාර්ලිමේන්තුවට ආවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධිතව
රාජ්‍ය අමාත්‍යංශයන් පත් කරනකොට පත් සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ වගකීම අපි වෙත පැවරුවා. එදා පාර්ලිමේන්තුවේ කැබිනට් එක නියෝජනය කරේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා. එතුමත් එක්ක අවුරුදු දෙකහමාරක කාලයක් මේ අමාත්‍යංශයට අදාළ කරුණු කාරණා පිළිබඳව කතා කරනකොට දේශීය කිරි නිෂ්පාදනය පිළිබඳව අපි අධ්‍යයනයක නිරත වුණාම සිසින් 140ක් ජාතික අවශ්‍යතාවයන් කිරි නිෂ්පාදනය කරනවා, 160ක් පිටරටින් ආනයනය කරනවා. එවකට අතිවිශාල මුදල් සම්භාරයක් බිලියන 52ක විතර මුදල් ප්‍රමාණයක් විදේශීය රටවල්වලට ගරාගෙන යනවා පිටිකිරි ආනයනය කිරීම උදෙසා. අපිට අභියෝග කීපයක් තිබුණා. එකක් තමයි දේශීය වශයෙන් කිරි වලින් ජාතිය ස්වයංපෝෂිත කිරීම. දෙවෙනි එක පිටිකිරි භාවිතා කිරීමේ ජනතාව ඉවත් කරන එක. ඒ කාරණාව පෙරදරි කරගෙන අපි මහින්දානන්ද අලුත්ගම ඇමතිතුමත් එක්ක ලංකාවේ පළාත් සභා විෂයක් හැටියට පළාත් සභා 9ටම ගිහිල්ලා ආණ්ඩුකාර තුමල් ඇතුළු ආයතන නිලධාරීන් එක්ක අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අපිට ඕන වුණා රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න. අපේ වෛද්‍යවරු අපිට ලබා දුන් උපදෙස් සත්ව සංවර්ධන ක්‍රියාවලිය කොහොමද කරන්න කියන එක පිළිබඳව ලබා දුන් උපදෙස් පිළිපදිමින් විශේෂයෙන් ඉන්න සතුන්ගෙන් ලංකාවේ සත්තු ගහණය ගත්තාම 112ක් විතර ඉන්නවා. කිරි නිෂ්පාදනය කිරීම උදෙසා භාවිතා කරන 102ක් විතර ප්‍රමාණයක්. ඒ දියර කිරි දෙගුණ කිරීම උදෙසා වෛද්‍යවරු අපිට උපදෙස් දුන්නා. ඔවුන්ට ආහාර ජලය පැය 24ම ලබා දුන්නොත් ඒ දේ කරන්න පුළුවන් කියලා. අපි 140ක් නිෂ්පාදනය කරන මේ කිරි ප්‍රමාණය දෙගුණ කිරීම උදෙසා වැඩපිළිවෙලක් පළාත් සභාවත් එක්ක එකතු වෙලා ඉටු කරා. ඒ කාරණාව ක්‍රියාත්මක කරන විතරක් නෙවෙයි විශේෂයෙන් අභිජනන ක්‍රියාවලිය ශක්තිමත් කරන්නත් ඒ නිලධාරීන් උපයෝග කරගන්න අපි උත්සාහ කරා. ඒ වගේම මේ සත්ව ක්‍රියාවලිය කරන්න නැත්නම් කිරි නිෂ්පාදනය වැඩි කරන්න විදේශීය රටවල් වලින් සතුන් ආනයනය කරන්න ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක සාකච්ඡා කරා. අපේ රජයේ ඉඩම් ඔවුන්ට ලබා දීලා පිටරටින් ඔවුන්ගේ මුදලින් සතුන් ආනයනය කරලා අපේ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඉතිරි කිරි ටික හදීමේ වැඩපිළිවෙලත් එක්ක අපි අනුගත වෙලා කටයුතු කරා. මේ විදිහට අපි බලාපොරොත්තු වුණා අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තුළ දේශීය කිරි සම්පත ශක්තිමත් කරන්න දියර කිරි ජනතාව වෙත ප්‍රචලිත කරන්න අපි දායක වෙන්න උත්සාහ කරා. ඒ ක්‍රියාවලියට අමතරව ගත්තාම අපේ රටේ ඊගාව පෝෂණ අවශ්‍යතාව ඉටු කරන්නට මස් සහ බිත්තර වලින් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙල ඒ වෙනුවෙන් සත්ව පාලන ක්‍රියාවලිය එක්ක ගත්තාම විශේෂයෙන් අපි ජීවත් වෙන වයව පළාත ලංකාවේ බිත්තර සහ මස් කර්මාන්තේ නිරත වෙලා ඉන්න ජනතාව ජාතික අවශ්‍යතාවෙන් 70%ක ප්‍රමාණයක් විතර ඉටු කරනවා. මේ කාරණාව සැලකිල්ලට අරගෙන විශේෂයෙන් එවකට මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ ඇමතිතුමත් එක්ක කතා කරලා ලංකාවට බඩිරිඟු ආනයනය කරන්න, සත්වාහාර ආනයනය කරන්න, සතුන්ට අවශ්‍ය බෙහෙත් හේත් තීරබදු සහන සහිතව ආනයනය කරලා ඒ සත්වාහාර සහ බෙහෙත් සුලභ කරන්න අපි උත්සාහ කරා. ඒ ක්‍රියාවලියත් එක්ක අපේ රටේ මස් සහ බිත්තර වලින් අපි ස්වයංපෝෂිත වුණා. පමණක් නෙවෙයි විදේශ රටවල් වලට අපේ රටේ මස් අපනයන කරේ මුදේශා ක්‍රියාවලියටත් අපි අවතින්න වෙලා තිබුණා. ඒ කාරණාවත් එක්ක අපි අපේක්ෂා කරේ අපේ රටේ කුකුල් කර්මාන්තය ශක්තිමත් කරලා ලංකාවට ඩොලර් උපයන වැඩපිළිවෙලකට අපි අවතින්න වෙන්න ඕනේ කියන කාරණාව. මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ගත්තාම ඇඟලුම් කර්මාන්තයත් එක්ක සංසන්දනය කරනකොට විදේශීය රටවල් වලින් ඇඟලුම් උපකරණ ආනයනය කරලා මේ රටේ ශ්‍රමය ඒකට කලවම් කරලා නැවත ආපහු විදේශීය රටවලට යනකොට ලැබෙන ඩොලර් ප්‍රමාණයට වඩා අපේ රටේ කුකුල් කර්මාන්තය ශක්තිමත් කරලා මස් පිටරට යවුවොත් වැඩි ඩොලර් ප්‍රමාණයක් අපිට හොයාගන්න පුළුවන් කියන කාරණාව එක්ක තමයි අපි කටයුතු කරේ. මේ කාරණාවත් එක්ක ක්‍රියාත්මක වෙද්දී විශේෂයෙන්ම මේ රටේ කිරි නිෂ්පාදනය ශක්තිමත් කිරීම මස් සහ බිත්තර වලින් අපිට පුළුවන් වුණා නම් මේ ක්‍රියාවලියත් එක්ක අනුගත වෙන්න. විශේෂයෙන් අද මේ රටේ තියෙන මන්ද පෝෂණය ආහාර හිගය ආදී කාරණාවල වලට අපිටත් කිසියම් ආකාරයකින් පිළිසරණක් ලබා දෙන්න පුළුවන් කමක් තිබුණා. ඒ කාරණාවත් එක්ක තමයි අපි කටයුතු කරේ. ඇත්තටම අපි ප්‍රතිඵල නෙලා ගත්තා. මේ හැම ඒ කාලවකවානු තුල ගත්තාම ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ ගියා, මස් සහ බිත්තර නිෂ්පාදනය ඉහළ ගියා. මේ කාරණාව මෙහෙම නිර්මාණය වෙමින් පවතින වෙලාවක තමයි විශේෂයෙන් කොවිඩ් වෝදුර එවැගේම ඩොලර් හිගය විනිමය හිගය කියන කාරණාව අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මේ කාරණාවත් එක්ක ගත්තහම සත්වාහාර ආනයන කිරීම පිළිබඳව සතුන්ට අවශ්‍ය කරන බෙහෙත් ටික ආනයන කිරීම පිළිබඳව අපිට ප්‍රශ්න පැන නැගුණා. මේ කාරණාවත් එක්ක ගොවියන් අසරණ වුණා. ඒ වගේම ඉන්ධන හිගයත් එක්ක ගත්තහම විදුලි බලයේ හිගයත් එක්ක ගත්තහම අපිට මේ අපි සකස් කරගත්ත වැඩපිළිවෙල අපේ ගොවි බිම්වල ක්‍රියාත්මක කිරීම අසීරු වුණා. මේ කාරණාවත් එක්ක අද අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ කිරි නිෂ්පාදන ඉලක්කයන් කරා අපිට ළඟා වෙන්න තිබිච්ච පහසුම මාර්ගය අපිට අවහිර වුණා. ඒ විතරක් නෙමෙයි මස් සහ බිත්තර කර්මාන්තේ මේ වෙලාවේදී කිසියම් ආකාරයකින් කඩාගෙන වැටුණා. අපේ රට ගත්තහම විශේෂයෙන් කුකුළු පාම් තිබුණා 249,063. ඒ වගේම අද මේ වන විට ඒ වගේ විශාල ප්‍රමාණයක් වැහිලා 16,500ක් විතර ප්‍රමාණයක් වැහිලා ඒ 16,500ක් වැහිලා තියෙනවා. සමස්ත කුකුළු කර්මාන්තයේ නිරත වෙලා හිටපු ඒ ෆාම් අවුල ප්‍රමාණය 24,963ක් තිබුණේ. ඉතින් මේ විදිහට ගත්තාම දැන් අප හමුවේ තියෙන අභියෝගය විශේෂයෙන් මස් බිත්තර වලින් ස්වයං පෝෂිත කිරීම, කිරි නිෂ්පාදන ක්‍රියාවලියට කොහොමද අපි දායක වෙන්නේ කියන කාරණාව. විශේෂයෙන් මේ වෙලාවේදී කෘෂිකර්ම විශේෂභාර ඇමතිවරය හැටියට මහින්ද අමරවීර ඇමතිතුමත් එක්ක අපිට සමීපව කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතුමාගේ උපදෙස් මත ඉදිරි කාල වකවානු තුළ අපි ක්‍රියාත්මක වෙන්න අපේක්ෂා කරනවා. විශේෂයෙන් පහුගිය අවුරුදු දෙකහමාරක තුළ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමත් එක්ක තාමත්ම කාර්යක්ෂමව මේ කාරණාවට අපිට එකතු වෙන්න පුළුවන් අවශ්‍ය පසුබිම නිර්මාණය වෙලා තිබුණා. ඒ නිර්මාණය වීමේ ක්‍රියාවලියත් එක්ක අපි බය නැතුව තීන්දුව తీරන ගත්ත, මුදල් හදල් වෙන් කර ගොවියන්ට අවශ්‍ය පහසුකම් දුන්නා. එහි ප්‍රතිඵල අපිට නෙලා ගන්න පුළුවන් කමක් තිබුණා. දැන් අපි කෘෂිකර්ම ඇමත් වර්තමාන ඇමතිතුමත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාවලියේ ජය ගන්න අපි උත්සාහ කරනවා. මේ වෙලාවේදී අපිට පැන නැගිච්ච ප්‍රශ්න විශේෂයෙන් සත්වාහාර ආනයනය කරන්න ගන්නකොට ලංකාවට ඕන කරන සත්වාහාර මෙට්‍රික් ටොන් 104ක් ඕන කරු සභාපතිතුමනි. මේ වෙනකොට 225,000 ආනයනය කරන අවශ්‍ය කටයුතු සම්පාදනය කරා. දෙවෙනි වතාවට මේ පසු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය බාරගත්තට පස්සේ අපි සත්වාහාර රටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරනකොට ඔබතුමාට මතක් කරන්න ඕනේ අවුරුද්දේ අන්තිම කාලය එනකොට අපිට ඕන කරන සත්වාහාර මෙට්‍රික් ටොන් 104ක් වෙන සංඛ්‍යාව ගත්තාම ඒකෙන් ආනයනය කරලා තිබුණේ 65,000ක විතර ප්‍රමාණය. 225,000ක් වෙනුවෙන් අවසර දීලා තිබුණා. මේ කාරණාව පිළිබඳ සැලකිලට අරගෙන අපි ඒ ව්‍යාපාරික ප්‍රජාව ඒ වගේම කුකුළු කර්මාන්ත නිරත වෙන ගොවි මහත්තුරු එකතු කරලා මේ පිළිබඳව අධ්‍යයනය නිරත වෙලා කුකුළු ආහාර හිග එක වළක්වන්න අවශ්‍ය තීන්දුව తీරන කඩිනම් අරගත්තා. මුදල් අමාත්‍යාංශ අපිට උදව් කරා. මේ කාරණාවත් එක්ක අපි විශ්වාස කරනවා ලංකාවේ සත්ව ආහාර හිග කියන ප්‍රශ්නය නැවත ඇති නොවන තත්ත්වයකට පත් කරන්න. ඒ වගේම ඕන්ට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය අපේ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමිය සේසෙන් කුසිකාරම අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස් පරිදි විසි මේ වන විට සංගණනයක් කරා. අපේ රටේ කුකුළු කර්මාන්තේ කඩාගෙන වැටලා තියෙන ස්ථාන මොනවද? ඔවුන් අපෙන් වෙන්න ඕන සේවය පිළිබඳව අපි සැලකිලිද ගත්තා. විශේෂයෙන් කුකුළු කර්මාන්තේ ගත්තාම අපිට අවශ්‍යයි කුකුළු කර්මාන්තේ පැටව ලබා දෙන්න මව සතුන් ආනයනය කරන්න. විදේශීය රටවල් වලින් අවුරුද්දකට අපිට 85,000ක් විතර ප්‍රමාණයක් අවශ්‍යයි අවම වශයෙන් මව සතුන්. අපිට පහුගිය කාලේ ඇතිවෙච්ච ගැටලුවත් එක්ක මේ ප්‍රමාණය අපිට ආනයනය කරගන්න බැරි වුණා. අද ලංකාව තුළ මව සතුන් ඉන්නේ 21,280ක් විතරයි. 21,280ක් විතරයි මව සත්තු ඉන්නේ. අපිට මේක 85,000 දක්වා වැඩි කරන්න අවශ්‍යයි. බොහෝ වෙලාවලදී මේ පෞගේ කාලවකවානු තුළ අපි දැක්කා මව සත්තු 85,000 වගේම ලක්ෂය දක්වා වැඩි වෙන වෙලාවල්. ඒ කාරණාවත් එක්ක තමයි සත්පාල නිරතවල ඉන්න අයට පැටව දෙන්න පුළුවන් කමක් තියෙන්නේ. දැන් අපේ රටේ වැහිලා තියෙන 16,500ක් වන කුකුළු ගොවිපළවල් නැවත ආරම්භ කරන්න නම් ඔවුන්ට අපි ආකාර කීපකින් උදව් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මව සතුන් අපි ආනයනය කරන්න ඕන. අපේ හැචරි නැවත ශක්තිමත් කරන්න මව සතුන් විදේශීය රටවල් වලින් අඩුම වශයෙන් 85,000 දක්වාවත් ආනයනය කරන්න අපිට අවශ්‍යයි. ඒ වගේම සත්ව ආහාර ටික සහනදායී විදිහට ඒ ගොවි ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න අවශ්‍යයි. මේ කාරණාව කෙරෙහි අපි අවධානය යොමු කළා තියෙනවා. විශේෂයෙන් අපි රජයක් හැටියට අපිට පැවරෙච්ච වගකීම මේ වැහිලා ගිය කුකුළු ගොවි පරවල් ටික නැවත විවෘත කරේ නැත්තම් අපිට ඊගාව කාලවකවානු තුළ මස් සහ බිත්තර හිගයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. රටක් හැටියට ගත්තාම අපේ වෛද්‍යවරු අද පැහැදිලි කරලා දීලා තියෙනවා. සාමාන්‍ය ගත්තාම එක පුරවැසියෙක්
ගරු ඇමැතිතුමා ඔබතුමන්ට විනාඩි 2ක කාලයක්
තියෙනවා. බොහොම සුදු එක පුරවැසියෙක් බිත්තර 135ක්වත් අඩු වශයෙන් අනුබ තමන්ගේ ආහාරයට ගන්න ඕන වසරක් තුල. ඒත් එක ගත්තාම අපේ රටේ අවශ්‍ය බිත්තර ප්‍රමාණය එක දවසකට 182ක් අවශ්‍යයි. අද මේ වන විට ඒක 145 දක්වා පහළ බැහැලා තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ කාරණාව ශක්තිමත් ව ඉස්සරහට අරගෙන යන්න. නිසා අපි මස් සහ බිත්තර වලින් ස්වයං පෝෂිත කිරීමේ ක්‍රියාවලිය තව තීරණය වෙලා විශේෂයෙන් වැහිලා තියෙන කොකුළුගොයිපල වල නැවත ආරම්භ කිරීමේ වගකීමයි බාර ගන්න ඕනේ. අනිත් කාරණාව තමයි පාරිභෝගිකය අපි ආරක්ෂා කරන්න ඕනේ. රජයක් හැටියට ගත්තාම අපිට ලොකු වගකීමක් තියෙනවා. ජනතාවගේ කුසට ආහාර වේලක් ලබා දෙන්න පමණක් නෙවෙයි විශේෂයෙන් ප්‍රෝටීන් සහිත ආහාර වේලක් දෙන්න මේ මන්දපෝෂණ ක්‍රියාවලියෙන් ජනතාව මුදවා ගන්න. ඒ නිසා අපි එක පැත්තකින් සත්ව ආහාර ලබා දීලා සතුන් ශක්තිමත් කරලා ජනතාවට ඒ ආහාරයට ද්‍රව්‍ය එකතු කිරීම මස් බිත්තර කිරි එකතු කිරීම පමණක් නෙවෙයි ඒ ද්‍රව්‍ය සහනදායී මිලිහෙට පාරිභෝගිකයට මිලිදෙල ගන්න පුළුවන් පසුබිමක් හදන්න ඕනේ. ඒ නිසා අපි මේ කාරණා දෙකම එකට තුලනය කරන්න අපි අපේක්ෂා කරනවා. එක පැත්තකින් සත්ව පාලනයේ ශක්තිමත් කිරීම ඒ වගේම ඒ ගැන නිෂ්පාදන ජනතාවට සහනදායී විදිහට ලබා දෙන්න පසුබිමක් සකස් කරන්නත් ඕනේ. වගකීතු ආණ්ඩුවක් හැටියට ඒ වගකීම අප වෙත පැවරලා තියෙන වැදගත්ම රාජකාරියක්. ඊගාවට අපේ අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙච්ච ආයතන ගණනාවක් තියෙනවා.
කතාව අවසන් කරන කාලය අවසන් කරනවා.
විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. දැන් දියරකිරි ප්‍රචලිත කිරීම කොහොමද අපි මේක කරන්නේ? මේ වෙනුවෙන් අපි අපේ පසුවෛද්‍ය කාර්යාල 338 මූලික කරගෙන අපි බලාපොරොත්තු වෙනවා. තරුණයෙක් අරගෙන සැප් කියන ආයතනයෙන් ආධාර අරගෙන විශේෂයෙන් දියරකිරි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළට අවතීර්ණ වෙන්න. තරක් නෙවෙයි මිල්කෝ ආයතනය අපිට තියෙනවා ඉතාම ශක්තිමත් ආයතනයක්. වර්තමාන සභාපතිතුමා ඉතාමත්ම නිවැරදිව කළමනාකරණය කරලා මහජනතාවට පහසුකම් සපයන ස්ථානයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. පමණක් නෙවෙයි කිරිගොවින් සංවිධානය කරලා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් දීලා ස්වයං පාලිත කිරි සමිති හදලා ලංකාව පුරාම කිරි එකතු කිරීමේ ජාලයකට යොමු වෙලා ඒ කිරි ටික මිල්කෝ ආයතනය අරගෙන ඇවිල්ලා සාධාරණ මිලිහෙට ජනතාවට ලබා දෙන්න උපරිම මහන්සියක් දරනවා. ඉතාමත්
ආදර්ශමත්.
එවන් කාරණාවක් එක්ක ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කරලා ඒ වගේ මස් සහ බිත්තර කර්මාන්තය වැඩි දියුණු කරලා අපි ලබන වසර තුළ මේ රටේ ජාතික අවශ්‍යතාවය ඉටු කරන්නට අමාත්‍යාංශය කරේට පෙනී හිටින බව මතක් කරමින් මේ වෙනුවෙන් අපිට සහයෝගය දක්වන වර්තමාන කුසගරම ඇමතිතුමා මහින්ද අමරවීර ඇමතිතුමා අමාත්‍යාංශයේ අපේ ලේකම්තුමා ඒ වගේම සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඇතුළු සියලුම ආයතන ප්‍රධානීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ කරන සේවය බෙහෙවින් මගේ කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට
ස්තුතිවන්ත
වෙමි.
බොහොම ස්තුතියි ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
උලස්සනාරූඪ ගරු සභාපතිතුමනි මේ රජයේ බලයට පත් වුණාට පස්සේ බොහොම ආන්දෝලනයට ලක්වෙච්ච අමාත්‍යාංශයක් තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය. එනිසා වැදගත් අමාත්‍යාංශ තුනක් ගැන කතා කරත් මට ලැබී තිබෙන සීමිත කාලයක් නිසා මම කැමති කෘෂිකර්ම අමාත්‍යාංශය ගැන අවධානය යොමු කරන්න. සභාපතිතුමනි මටත් සිද්ධ වෙන්නේ පළමුවෙන්ම කියන්න මේ මහකන්නේට පෝර ඇතුළු අනිකුත් යෙදවුම් කෘමිනාශක වල්නාශක දිලීරනාශක වැනි දේ නියමිත වෙලාවට ලබා දෙන්න රජය අපොහොසත් වුණා කියන එකයි. එවගේම සභාපතිතුමනි පුජ්ජලික අංශයට පලිබෝධ නාශක ලංකාවට ගෙන්වීමට අවශ්‍ය කරන විදේශ විනිමය ප්‍රමුඛතාගත කිරීමකින් හෝ ලබා දෙන්නටත් රජයට බැරි වුණා. ආහාර සුරක්ෂිත භාවය ගැන ලෝකෙ වටේම ගිහිල්ලා අපේ නායකයෝ නොයෙක් දේවල් කතා කරනවා. ඒත් අවශ්‍ය කරන යෙදවුම් රටතුළට ගෙන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඒ අයට බැරි වුණා. ගරු සභාපතිතුමනි ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ගැන රජයේ අවධානය යොමු වීම ගැන අපි අගය කරනවා. අපිට මතකයි අතුරු සම්මත අයවැයිනුත් ඒ ගැන කතා කළා. නමුත් මේ වන විටත් එවැනි පිළිගත හැකි වැඩසටහනක් එළිදක්වා නැති බව කනගාටුවෙන් වුණත් කිව යුතුව තිබෙනවා. ඒ නිසා ඒ ගැන කඩිනමින් අවධානය යොමු කරන ලෙසත් ඊට අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් අපි ඇමතිතුමාට මතක් කරනවා. දැනට අපි ඉන්න මේ මහකන්නේට අවශ්‍ය පෝර පරක්කු වෙලා හරි ලබා දෙන්නට අපිට අවශ්‍ය මූල්‍ය පහසුකම් විවිධ වූ අන්තර්ජාතික සංවිධාන වලින් ලැබුණා. උදාහරණයක් හැටියට බැලුවොත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඇමරිකා එක්සත් ජනපති අන්තර්ජාතික සංවර්ධනයේ සඳහා වූ ආයතනේ USAID, එවයින් අපට ආධාර ලැබුණත් 2023 ලබන යලකන්නේට සහ 2023 මහකන්නේ සඳහා ඒ යෙදවුම් නිසි වේලාවට ලබාගෙන ගොවි ජනතාවට සැපයීමට හරියමන් වැඩපිළිවෙලක් එහෙම නැත්නම් උත්සාහයක් තිබෙන බවක් අපට පැහැදිලිව පෙනෙන්නට නැහැ. ඒ සඳහා ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතු බවත් මේ මොහොතේ සිටම ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික සැලසුම් නිර්මාණය කිරීම වැදගත් බවත් මම මේ අවස්ථාවේ අවධාරණය කරන්න කැමැති. ඒ වගේමයි ගරු සභාපතිතුමනි, අපි දකින තවත් බරපතල ගැටලුවක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම සේවයේ නියුතු නිලධාරීන්ගේ තිබෙන හිඟකම. ඒක සිටිය යුතු නිලධාරීන් සංඛ්‍යාව 1210ක් වුණත් 2013 වසරේ සිට බඳවා ගැනීම කරපු නැති නිසා දැනට කෘෂිකර්ම සේවයේ නියුතු නිලධාරීන් සිටින්නේ ලංකාව පුරාම 453 දෙනෙක් පමණයි. ඒ අනුව බලද්දී ඇමතිතුමනි, පුරප්පාඩු 757ක් පවතිනවා. මේක තිබෙන බරපතලකම තමයි සභාපතිතුමනි, කෘෂිකර්ම සේවයේ නියුතු නිලධාරීන් තමයි පර්යේෂණ කටයුතු වල නිරත වී සිටින්නේ. එතකොට 757ක් එවැනි නිලධාරීන් පිරිසකගේ පුරප්පාඩු තියාගෙන කෘෂිකර්මාන්තයේ අනාගතය ගැන කුමන කතාද කියලා අපට හිතෙනවා. අපි දන්නවා රටපුරා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කෘෂිකර්ම පීඨ 8ක් තිබෙන බව. ඒවයින් බිහිවෙන මානව සම්පත හොඳටම ප්‍රමාණවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයන් සපුරා ගන්නට. නමුත් දැනට වසර 10ක පමණ කාලයක සිට බඳවා ගැනීම සිදු කර නැති නිසා ඒ මානව සම්පත පවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අහිමි වී තිබෙනවා. ගරු සභාපතිතුමනි, උපාධිධාරියෙක් අද බඳව ගත්තත් ඔහුට හෝ ඇයට යම් කාලයක් අවශ්‍ය වෙනවා ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිසි පුහුණුවක් ලබලා රටට වැඩදායි මෙහෙයක් කිරීමට හැකිවන තත්ත්වයකට පත් වෙන. නමුත් ඒ පහසුකම් පවා අපි අහිමි කරගෙන තිබෙනවා. නිසි කලට බඳවා ගැනීම නොකිරීම නිසාත්, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන් විශ්‍රාම යාම වැළැක්විය නොහැකි නිසාත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු පුහුණු මානව සම්පත අපට දිනෙන් දිනම අහිමි වෙගෙන යනවා. මේකත් හරියට අර කලට වෙලාවට පොලිටික ලබා දෙන්න නොහැකි වුණා වගේම ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක් බවට දැනටමත් පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ඉතා කඩිනම් පියවරක්ගෙන විසඳුමක් ලබා දීමට රජයේ විශේෂ අවධානය යොමු කරන මෙන් මම ඉල්ලා හිටිනවා. ගරු සභාපතිතුමනි, 2021 වසරේ මේ පෝර අර්බුදය ඇති කරන තාක්කල්ම නියං කාලවල ඇතිවෙච්ච නිෂ්පාදනය අඩුවීම හැරුණුකොට මෑත කාලයේ අනිත් සෑම වසරකම පාහේ අපේ රටේ වී නිෂ්පාදනය අපේ රටට අවශ්‍ය කරන සහල් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් නිපතවාගත හැකිවන ආකාරයේ අස්වැන්නක් අපි ලබාගෙන තිබෙනවා. ඒ 2021 ගත්තු හිතුවක්කාර තනි තීන්දුව නිසා අපිට රටක් ලෙස සහල් නැවතත් විශාල වශයෙන් පිටරටවල් වලින් ආනයනය කරන්න සිද්ධ වුණා. අපේ වී නිෂ්පාදනයේ විශාල පසුබෑමක් ඇති වෙලා තිබෙනවා. 2021 මහකන්නේ සභාපතිතුමනි, වී මෙට්‍රික් ටන් මිලියන 3.1ක් තිබුණු එක 2022 මහකන්නේදී වී මෙට්‍රික් ටන් මිලියන 1.9ට අඩු වුණා. ඒ වසරේ මහකන්නේදී පමණක් වී නිෂ්පාදනය
36.9ක්
අඩුවීමක් තිබෙනවා. 2022 පළමු මාස 8 තුල සහල් මෙට්‍රික් ටන් 596,502ක් විතර ආනයනය කරලා තිබෙනවා. ඒ සඳහා වැය කරලා තියෙනවා මුදල් රුපියල් බිලියන 64.6ක්. අපි දන්න හැටියට සභාපතිතුමනි, ලංකාවේ මාසික සහල් පරිභෝජනයේ මෙට්‍රික් ටන් 195,000යි. එක් වර්ෂයක් සඳහා පරිභෝජනයට අවශ්‍ය කරනවා සහල් මෙට්‍රික් ටන් 123,000 24,000ක් වගේ ප්‍රමාණයක්. දිවයින පුරා ගොවි පවුල් 118,000ක් විතර ඉන්නවා. මං හිතනවා එයින් අඩුම ගානේ 110,000කටත් වැඩි ප්‍රමාණයක් පවුල් වී වගාවේ නිරත වෙලා ඇති කියලා. ඒ වගේම වී මිලදීම් ගැන මොන කතන්දර කිව්වත් රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන් සාර්ථක ප්‍රතිඵලයක් අත්කරගෙන නැහැ. වී අලවි මණ්ඩලයට ප්‍රමාණවත් මුදලක් වී මිලට ගැනීමට ලැබෙන්නේ නැහැ. 2022 යලකන්නේ සඳහා අපේක්ෂිත වී මිලදී ගැනීම තිබුණේ මෙට්‍රික් ටන් 30000යි. ඒත් මේ දක්වා මිලදී ගෙන තිබෙන්නේ මෙට්‍රික් ටන් 7076ක් වගේ ප්‍රමාණයක් විතරයි සභාපතිතුමනි. මේ හේතුව නිසා ගොවීන්ට ඔවුන්ගේ අස්වැන්න මහ පරිමාණ පෞද්ගලික මෝල් හිමියන්ට කුණු කොල්ලෙට විකුණන්න සිද්ධ වුණා. වීවගා වගේම මේ පෝර නාටකම නිසා බඩඉරිඟු වගාවත් ඉතාමත්ම නරක තැනකට වැටුණා. ඒකේ නැතිවුණු බරපතල තත්ත්වය තමයි සත්ව ආහාර නිෂ්පාදනයේ කඩා වැටුණු එක. මේ නිසා ඇතිවුණු බඩඉරිඟු අස්වැන්නු හානිය නිසා විශේෂයෙන්ම රටේ දරුවන්ගේ පෝෂණය සඳහා රුපියල් 14කට විතර ගත්තු විතරයක් රුපියල් 60-70කට අලෙවි කරන්න පටන් ගත්තා. ඒ මගින් නැති කළේ අපේ දරුවන්ගේ, ගැබිණි කාන්තාවන්ගේ සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණයේ බව අමතක කරන්න බෑ. අද අපි රටක් විදියට මන්දපෝෂණය සහ ඌන පෝෂණය ගැන මෙච්චර කතා කරන්න සිදු වෙලා තිබෙන්නේ අන්තර්ජාතික ආයතන වලින් පවා ලංකාවේ කුඩා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය මගහැරීමට ජාත්‍යන්තර වශයෙන් සහාය දීමට මැදිහත් වන්න සිදු වුණේ මෙන්න මේ රසායනික පෝර තහනමේ ප්‍රතිඵල නිසායි කියන එක කියමින් මම අවසන් කරනවා මෙන්න මේ ටික කියලා. මේ රටට මෙච්චර වින්නහියක් වෙලා ඒකට වගකිවෙයිත්තන්ට කිසිම වගේ වගක් නැතුව ප්‍රශ්නයක් නැතුව අද ඉන්න ලැබිච්ච එකත් පුදුමයට හේතුවක්. ඒ වගේම අපේ රටේ කෘෂිකර්මාන්තයේ අභාග්‍ය සම්පන්නම යුගයක් අපි මේ පසු කරමින් සිටින්නේ. පෝර තහනම ඇතුළු වැරදි තීන්දුව නිසා මේ තත්ත්වය ඇති වුණා. එම නිසා දැන්වත් නිවැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන වෙනස් නොවන එක එක වෙලාවට වෙනස් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි කියන මේ කෙටි අදහස් වලට ප්‍රකාශ කරමින් ඔබතුමාට අවනත වෙමින් හරියටම මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු කින්ස් නෙල්සන් මැතිතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
මුලාසනේ කරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒ වගේම වාරි මාර්ග අමාත්‍යාංශයේ ධීවර අමාත්‍යාංශයේ වැයශේෂයට අදවස් අදහස් ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීම ගැන මා ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද වීමිල ගැන කතා කරනකොට ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මුළු රටේම වී ගොවියා අද අන්ත අසරණ භාවයට පත් වෙලා කන්න දෙහෙක වී අද ගොවියගේ ගෙවල් වල තියෙනවා. එහෙම තියෙන අවස්ථාවක තමයි අද ගොවියා මේ රටේ පාලකයන්ට ඒ වගේම ඒ ප්‍රදේශයේ ඉන්න ගොවි සංවිධානවල ප්‍රධානින් මේ සියලු දෙනාම එකතු වෙලා කියන්නේ ඒගොල්ලන්ගේ වී වලට මිලක් ලබා දෙන්න කියලා. මේක බොහොම සාධාරණ ඉල්ලීමක් මුලාසන මන්ත්‍රීතුමනි. දැන් අද පාරිභෝගිකයන්ට වී අඩුවට අරගෙන හාල් ටික අඩුවට හම්බෙනවද? අද නාඩු 220යි, ඒ වගේම කීරි සම්බා 260යි. හැබැයි අද වී කිලෝ එකක් රුපියල් 90ටත් වඩා පල්ලෙහාට බහැලා තියෙනවා. අද ලංකාවේ ඉන්න ප්‍රබල මෝල් මුදලාලා වී ගන්නෙ නැහැ. රජයේ මැදිහත්වල වී ගන්නෙත් නැහැ. එහෙමනම් කවුද මේකට වාක් කියන්න ඕන? මේ රටට හාල් ගෙන්නන්න ඕනේ කියලා කවුද කිව්වේ? මේකේ බලය දෙන්න ඕන කෘෂිකර්ම අමාත්‍යාංශයට. පාරිභෝගික අධිකාරිය විසින් ඒගොල්ලන්ට හිතුණු වෙලාවට හාල් ගෙනල්ලා අද ගොවියට වෙච්ච අසාධාරණ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මේ ගොවියා මේ තත්ත්වයට වැටුනේ කවුරු නිසාද? මේ ආණ්ඩුව බලයට පත්ුනේ නොමිලේ පොහොර දෙනවා කියලා. හැබැයි නොමිලේ පොහොර දෙනවා කියලා පත් වෙච්ච මේ ආණ්ඩුව සති දෙකක් තුනක් යනකොට මේ රටේ රසායන පොහොර සම්පූර්ණයෙන්ම නවත්තනවා. අද ගොවියට වෙච්ච ඉරණම මේ සම්පූර්ණයෙන් වාක් කියන්න ඕන. එවකට හිටපු ජනාධිපතිතුමත් ඒ වගේම එවකට හිටපු කෘෂිකර්ම ඇමැතිතුමාලා මේවට වාක් කියන්න ඕන. ඉතින් ඒ නිසා මේවා අපි මේවට උත්තර හොයන්න නැතුව ඉස්සරහට යන්න බෑ රටක් විදියට. ඉතින් ඒ නිසා විශේෂයෙන් මූලාසනේ මන්ත්‍රීතුමනි, දැන් පොහොර ගැන කතා කරා. දැන් පොහොර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම අපි මහකන්නේ හෙක්ටයා රැත්ත 2000ක් වගා කරනවා. අපිට පොහොර අවශ්‍යයි මෙට්‍රික් ටොන් 12000ක්. දැන් මේ වෙනකොට දැන් කෘෂිකර්ම ඇමැතිතුමා දිගින් දිගටම කිව්වා පොහොර හැම දිස්ත්‍රික්කයකටම යවලා තියෙනවා කියලා. මං ඒ මොහොතේ අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඒ අදාළ බලධාරීන්ට ඒ වගේම ගොවි සංවිධාන වලට කතා කරලා බැලුවා. මේ වෙනකොට අපිට ලැබිලා තියෙන්නේ පොහොර මෙට්‍රික් ටොන් 3000යි. එතකොට මේ රජයේ විසින් නියම කරපු රසායන පොහොර තමයි ඊළ තියෙන්නේ. ඉතින් අපිට විශාල අඩුවක් තියෙනවා අප පොහොරවල. ඉතින් ඒ නිසා මේ මහකන්නේ ගොවියට විශ්වාසයක් නැහැ. දැන් වී ගෙදර තියෙනවා විකුණ ගන්න විදියක් නැහැ. පොහොර ටික තාම ලැබිලා නැහැ ඒ පමණක් තැන්වල ගොවියන්ට. ඒ නිසා විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යතුමා මේකට මැදිහත් වෙලා වහාම මේ අවශ්‍ය කරන පොහොර ටික ලබා දෙනවා. ඒ වගේම තමයි ගොවියගේ වී ටික ගන්න වෙනවා. දැන් මේ හාල් පිටරටින් ගෙනවන මේවට විශේෂ බද්දක් දාන්න ඕන. ඒ හාල් රටේ පාරිභෝගිකයා කනවා නම් වැඩි මිලට කාපු ආවේ. හැබැයි ලංකාවේ මේ අසරණ ගොවියාගේ වී ටික අපි හරි මිලට ගත්තේ නැත්නම් අඩුම ගානේ රුපියල් 130ට 140ට ගත්තේ නැත්නම් මේක ලොකු අසාධාරණයක් මූලාසන මන්ත්‍රීතුමනි. මේ යල කන්නේ ගොවියා රුපියල් 10000ට අක්කරේ හාපු ගොවියා රුපියල් 25000කට හැවේ. ඒ වගේම ගොයන් ටික කපන යන්ත්‍රේ රුපියල් 9000ක රුපියල් 20000ක් ගෙව්වා. පොහොර මිටිය රුපියල් 40000ට ගත්තේ. එහෙම වෙච්ච ගොවියට තමයි අද මේ ඉරණම ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මූලාසන මන්ත්‍රීතුමනි මේක ඉතාමත් බරපතල ප්‍රශ්නයක්. මේකට මැදිහත් වෙලා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා කියනවා. ඒ වගේම තමයි අද බීජ ගොඩබෝග වගා කරන ගොවියෝ ඉන්නවා විශාල වශයෙන්. අද බීජ වල මිල හිතා ගන්න බැරි විදිහට වැඩිලා. දැන් හයිබ්‍රිඩ් මිරිස් බීජ කිලෝ එකක් තිබුණේ රුපියල් 60000කට. දැන් අද මේ වෙනකොට 160000ක් වෙලා තියෙනවා. ඒ වගේම පැපොල් රෙඩ් ලේඩි කියන පැපොල් ඒ බීජ එක තිබුණේ හයිබ්‍රිඩ් එක තිබුණේ රුපියල් 30000ට. අද 125ක් වෙලා තියෙනවා කිලෝ එක. ඉතින් කොහොමද මේ ගොඩබෝග වගා කරන ගොවියෝ ජීවත් වෙන්නේ? ඒ වගේම බිත්තර වී තිබුණේ කිලෝ එකක් රුපියල් 2200ට. අද 5200යි. දැන් අද ගොවියට වෙලා තියෙන ඉරණම බලන්න. ඉතින් මේකට කෘෂිකර්ම අමාත්‍ය මැදිහත් වේ යුතුමයි. කෘෂිකර්ම අමාත්‍යංශයට වෙන් කළ තිනවා මේ 2023 වසරේ අයවැයෙන් බිලියන 115ක්. මං අහන්න කැමතියි බිලියන 115න් පුළුවන්ද මේ ගොඩබෝග වගා කරන ගොවියන්ගේ මේ 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 බීජ ටික කෘෂිකර්ම අමාත්‍යංශයේ මැදිහත්වල සහන මිලකට ලබා දෙන්න? මම හිතන්නේ නැහැ මේම කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? හරි, එක පැත්තකින් හරි ලෝකේ ශ්‍රේණිගත කරනවා. අපේ රට ඉන්න අහිංසක දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දරුවන් මන්දපෝෂණය වැඩිම දරුවෝ ඉන්නේ පොළොන්නරුවේ කියලා කියනවා. දැන් මේකෙන් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? සතුටු වෙන්න පුළුවන්ද? බෑ, එහෙම වෙන්න බෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යතුමා එතුමා මේ කෘෂිකර්ම ප්‍රදේශෙන් එන කෙනෙක්, එතුමා මේ විෂය ගැන මනා අවබෝධයක් තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා එතුමා මැදිහත් වෙලා මේ ගොවියන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. මොකද කැබිනට් අමතිකරුවෙක් පත්වනකොට රටේ රාජනායකයා වැරදි තීරණ ගන්නවා නම් කැබිනට් අමතිවරයාට කොන්ද පණ තියෙන්න ඕන, නෑ ඔබතුමා මේක කරන්න එපා කියලා කියන්න. හැබැයි පහුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා පොහොර නින්දෙන් නැගිටලා වගේ පහුවෙන්ද උදේ නවත්තනකොට එවකට හිටපු කෘෂිකර්ම අමතිතුමාලා එහෙම කිව්වේ නෑ. අනේ හොඳයි සර් කිව්වා. මෙතෙන්ට ඇවිල්ලා පම්පෝරිත් ගැහුවා. අපි ඇහුවා කෝ දැන් මේ වගාහානි වෙච්ච අයට වන්දි දෙනවද කිව්වා. බය වෙන්න එපා, වන්දිත් දෙනවා කිව්වා. අද වන්දි දීලා තියෙනවද? එක ගොවියකට මේ රටේ වන්දි දීලා නෑ. ඒ නිසා මම වත්මන් කෘෂිකර්ම අමාත්‍යතුමාට කියනවා ඔබතුමා කොන්ද කෙලින් තියන් වැඩ කරන්න. අවසාන කරනවා මූලාසන මන්ත්‍රීතුමනි. ද විශේෂයෙන්ම මාදුරුවේ දකුණු යුර කියන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මාදුරුව ජලාශය තුලින් අක්කර පවුල් 50000ක් පදිංචි කරලා යලමහා දෙකම කරන්න එදා දිවංගත ගාමිසානායක මැතිතුමා, ඒ වගේම දිමුලාගල අපේ දිවංගත නායක ස්වාමින් වහන්සේ මේ වැදිහත් වෙලා එදා කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ මාදුරුවේ ජලාශය අපිට පොළොන්නරුවට ගෙනල්ලා දුන්නා. ඒ වගේම මාදුරුවේ දකුණු යුර අද මේ වෙනකොට වැඩ සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. මේ මාදුරුවේ දකුණු යුරෙන් හෙක්ටයාර් 12450ක් ගොවියන්ට යලමහා දෙකම කරන්න ජලය ඇති කරන්න පුළුවන් ව්‍යාපෘතියක්. මේකේ පානීය ජලය සැපවීම, ඒ වගේම කිරිගොවි වගාව වැඩි දියුණු කිරීම, ඒ වගේම ගොවි පවුල් 4500ක් අලුතෙන් පදිංචි කරන්න පුළුවන්, ඒ වගේම ගොවි පවුල් නොවන පවුල් 1000ක් ඉඩම් ටික ලබා දෙන්න පුළුවන්. ඉතින් ඉතා වැදගත් මේක ව්‍යාපෘතියක් මාදුරුවේ දකුණු ඉවර. ඉතින් විශේෂයෙන්ම මේකෙන් 97%ක් මඩකලපුව දිස්ත්‍රික්කයටත්, ඒ වගේම 3%ක් අම්පාර දිස්ත්‍රික්කයටත් ඒ ඉන්න ජනතාවට ලොකු සේවාවක් ඉෂ්ට වෙන ව්‍යාපෘතියක්. දැන් මේ වෙනකොට 2022 අයවැයෙන් මිලියන 1000ක් මේ ව්‍යාපෘතියට වෙන් වුණා. හැබැයි අගෝස්තු මාසයේ අතුරු අයවැයෙන් මිලියන 600ක්
මේකෙන් අරගෙන තියෙනවා. දැන් මිලියන 400යි මේ ව්‍යාපෘතිය සඳහා තියෙන්නේ. මේ මිලියන 400න් මේ වැදගත් මේ 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 ප්‍රොජෙක්ට් එක අපිට කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මම වාරි මාර්ග ඇමතුමාට කියනවා ගරු රොෂාන්නන සිංහ
කාලේ අවසාන කරුම
ඔබතුමා මේකට මැදිහත් වෙලා කඩිනමින් මේකට කටයුතු කරන්න. ඒ වගේම තමයි
කාලේ අවසාන කරුම
අවසාන කරනවා. මට තප්පර 30ක් දෙන අවසාන කරනවා. පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය. මේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපේ හදවත මේක. දැන් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ D1 ඇල ගත්තම ඇලේ පළවෙනි ආරම්භයේ තියෙන අඩි 35කින්. හැබැයි කිලෝමීටර 2ක් 3ක් පල්ලෙහාට යනකොට මේ ඇලේ පළල අඩි 100ක් අඩි 80ක් තරමට පළල් වෙලා වතුර සම්පූර්ණයෙන්ම අපත යනවා. ඉතින් ඒ නිසා අපේ කෘෂිකර්ම ඇමතුමා වාරි මාර්ග
ඇමතුමා
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඔබතුමා මේ ගැන දන්නවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේවට තමයි මේ අයවැයෙන් මුදල් වෙන් වෙන්න ඕන. ජලය කියන්නේ ගොවියගේ හදවත. ජලයත් එක්ක තමයි ගොවිය ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ජලය ආරක්ෂා කරන්න නම් මෙන්න මේ වගේ ව්‍යාපෘති කරන්න කියලා කියනවා. අවසාන කරනවා. අවසාන කරනවා.
කාලය අවසාන කරු මන්තුමා.
මැදිරිගිරිය වඩිගබව. මැදිරිගිරිය වඩිගබව වැඩ ආරම්භ කරා 2022 වසරේ. දැන් මේ වෙනකොට සම්පූර්ණ මේ වැඩ නවත්තලා තියෙනවා. ඉතින් ඒ නිසා කරුණා කළා මේ වඩිගබව නැවතත් මේ මැදිරිගිරි ජනතාවට ඒ යථා තත්ත්වයට
ආරම්භ කාලය අවසාන කරන මන්තුමා
බොහොම ස්තුතියි.